නිවේදනයයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අන්දම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථා ප්‍රකාරව 20/21 නොවැම්බර් 12 වන දින මා විසින් විසර්ජන සංශෝධන සහ ආගාමික හා විගාමික සංශෝධන 50 කිටුම් නැමැති 50 කිටුම් පත්‍ර සහතිකයේ සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2019 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරිය වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේදී යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂ සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කෘෂිකර්ම ඇමති.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා පෝර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘෂි කෘමිනාශක භාවිතා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා. රු වසන්තයාපා බණ්ඩාර මැතිතුමා. තිලක් රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි, අම්පාර නවනගරයේ L165 ධර්ණ ස්ථානයේ පදිංචි RD සිදත් ගාමිණී මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ඒෂා විතානකී මන්ත්‍රීතුමා.
මහනගර කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්න.
කථානායකතුමනි, ප්‍රවේශා විතානගේ මන්ත්‍රීවගේ ප්‍රශ්නයට පිළිතුර A1 හැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය පවන A2 නියගෙන් හානි සිදුවී නොමැති බවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් විසින් ලිපියක් මගින් දැනුම් දී ඇත. ඊළඟ එක A1 ඇමුණුම් දෙක මගින් දැක්වේ. ඇමුණම කියනවා මේකේ මම එවන්නම්. ඇමුණු ඊළඟකටත් ඇමුණුම් දෙක මගින් දැක්වෙනවා. ඊළඟට එක නියම් සානාධාර දීමේ අධිවර දෙක යටතේ චක්‍රලේඛ තුනක් නිකුත් වෙලා තිබෙනවා. දෙක අවසන් වලට ක්‍රියාත්මක වූ වළංගු චක්‍රලේඛන යවන්නේ NDRSC/ 2018/03(2) පිළිතුර. ඊළඟ එකටත් එම පිළිතුර අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රතිලාභින් හඳුනාගෙන නොමැත. ඊළඟ එකට එම චක්‍රලේඛයම අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17 අතරින් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් පමණක් ප්‍රතිලාභී 9 දෙනෙකු තෝරාගෙන ඇත. සහනාධාර ගෙවීම සඳහා රුපියල් 44,000ක මුදලක් වැය කර ඇත. සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් ප්‍රතිලාභීන් තෝරාගෙන නොමැත. අවසානයකට පිළිතුර අදාළ නොවේ. ඇමුණුම් එක තියෙනවා. ඒක තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් ඇඹිලිපිටියෙන් යපු ලිපිය. එයා ලියලා කියන්නේ කිසිවක් කොට්ටාශ තුළ නොමැති බව තමයි ඒක කියලා. ඇමුණුනාංශයේ ආසනයම හිත. ඇමුණුම් දෙක තියෙන්නේ ගියන් සානාධාර දෙවන අධියට සදා සානාධාර මුළු ලැබීම් පිළිබඳ විස්තරයක් ලංකා පුරාම. ඇමුණුම් තුනෙහි තියෙන්නේ යල් සාධාරණ දෙක 2018 දෙකාදියර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දීම ඒක රත්නපුර ප්‍රාදේශීය ලේකම් සමාජිකයන් තිදෙනෙකුට ගල් 40,000යි සමාජිකයන් තිදෙනෙකු සඳහා 4,000යි
කථානායකතුමනි ඇමතුමාට මම මේ ප්‍රශ්නය ඇහුවේ 2018 කාරණාවක් එතකොට මේ වර්තමාන ආණ්ඩුව නෙවෙයි යහපාලන ආණ්ඩුව කාලේ කාරණාවක් මොකද මේකේ මම බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුව කාගේද කියන එකට වඩා ගරු ඇමතුමනි අපේ රටේ නිසි ක්‍රමවේදයක් නිර්මාණය වෙලා නැහැ දැන් නියන් සහනාධාර වේවා ගං අතුර සහනාධාර වේවා මේ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල ඉන්න එවකට ආණ්ඩුකරණ නීති ඇමතුමාගේ හයියත් එක්ක ඇමතුමාට හොඳට ශක්තිමත් විදිහට ආණ්ඩුවේ සල්ලි ටික අරගන්න පුළුවන් නම් නියන් ආවත් නැතත් ආධාර බෙද දැන් මම ඔබතුමාගෙන් ගත්තේ එවකට රත්නපුර දිස්ත්‍රික්කයට ගිහිලා තියෙන නම දෙනාටයි මුළු රටේම ওই ප්‍රශ්නය ඇවිල්ලා නියන් සාන ආධාර බෙද රත්නපුරේ ඔය කාර්යයේදී ගෙවල් දෙන ඔබතුමාම කිව්ව නම දෙනාට රත්නපුරේටත් දැඩි ලෙසම ඔය කාල සීමාවේ නියන් සහනාධාරයේ බලපෑවා. ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේකේ නිසි ක්‍රමවේදයක්. වර්තමානයේ අදටත් මේ ප්‍රශ්නේ තියෙනවා. මම උත්තරය මේ දෙවෙනි අතුරු ප්‍රශ්නේදී ඔබතුමාට ඒකට යම් කිසි මේ නිදසුණක් එක්කම ගේනම් මේ කාරණාව තුලදී ඇත්තටම දේශපාලන පක්ෂපාත භේදයකින් තොරව අසරණ වෙන මිනිස්සුන්ට කැම්ප් පැකට් එකක් දෙන්නවත් අපිට ක්‍රමවේදයක් හරියට හදාගන්න බැරි නම් අපි අපෝසත් රටක් විදියට කවුරු ආණ්ඩු කරත් මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ජේෂ්ඨ ඇමතිවරයෙක් විදියට මේ වෙනුවෙන් විශේෂ ක්‍රමවේදයක් හදන්න ඇත්තටම අමාත්‍යාංශය දැනට ක්‍රියාත්මක වෙනවාද එහෙම අදහසක් අත ඔබතුමාලා තියෙනවා
ඔව් මේක තමුන්නාංශලටත් බලේ ඉන්නකොට මේ කිසිවක් පේන්නේ නැහැ බලේ නැති වුණාම තමයි ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ දැන් අපි තමුන්නාංශගේ ප්‍රශ්නයම මුල් කරගෙන මේ සඳහා පිරිසිදු පැහැදිලි ප්‍රායෝගික චක්‍රයක් නිර්මාණය කරන්න
ඔබ ස්තුති චමින්දු ජේසිරිමන් තුමා මගේ දෙවියන්
කරු කථානායකතුමනි දැන් ආපදා කරාම අමාත්‍යාංශය කරු ඇමතුමා හැටියටත් ඒ වගේම කරු කථානායකතුමා හැටියටත් අපේ ප්‍රශ්න වලට යම් ආපදාවක් සිද්ධ වෙලා තිබෙනවා ඒක ආණ්ඩු පක්ෂයේ රැසීම කියලා කියයි මේ 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 පක්ෂ නායක රැසීමේ ගත තීන්දුවක් කියලා ප්‍රශ්න පහකට වෙලා තියෙන ඉතින් මේ වගේ ආයවැයක් ලේඛනයක් තුළ මම හිතන්නේ ප්‍රශ්න ගණනාවක් අපිට කතා කරන්න අවස්ථාව නොලැබිලා තියෙන කරු කථානායකතුමා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය කරු ඇමතුමා දැන් ආපදා කියන කාරණය නිශ්චිත වශයෙන් අපේ රටේ දන්නවා කොයි කාලෙද කොයි වෙලාවටද වෙන්නේ කියලා සමහර කාලගුණ විපර්යාසයන් වෙනස් වීමන් තුල ඒ මෝසම් වර්ෂාව ඒ වගේම ලෝකයේ තිබෙන කාලගුණ වෙනස් වීමත් එක්ක දේශගුණ වෙනස් වීමත් එක්ක අපි දැන් දන්නවා කරමු තමයි සාමාන්‍යයෙන් අපිට 100%ක්ම බැරි නොවුනත් අපි දන්නවා අදාළ කාල සීමාව තුළ අදාළ මාසය තුළ ඒ වර්ෂය තුළ මේක සිද්ධ වෙයි කියන කාරණේ. එහෙම නැත්නම් ඔබාමා අමාත්‍යාංශයේදී තියෙන උපකරණ හරහා අපට හඳුනා ගන්නට පුළුවන් සිද්ධ වෙන විපර්යාසයේ යම්කිසි තරමක් නිශ්චිත කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කය වගේ ගත්තොත් හැමදාම මේ ගංවතුර රෝදවල එහි කාලය තුළ තිබෙනවා. මම කියන්න උත්සාහ කරන්නේ ඇත්තමනේ දැන් අපි ආපදා කාලය තුළ ආපදා බෙදලා ආධාර බෙදෙන කාලයට වඩා උචිත කාරණයක් අපි හඳුනා ගන්න ඕනේ. අමාත්‍යාංශයටද මම මේක හොයාගෙන තියෙනවද දන්නේ නැහැ. ඒකයි මම මේ ප්‍රශ්න අහන්නේ. ගංවතුර ගලනකොට පහත් බිම් ප්‍රදේශයක අනිවාර්යෙන් ඒ ප්‍රදේශය තමයි හැමදාම යටවෙන්නේ. ඒතර ඒවට හැමදාම කියලා අපි ආපදා බෙදෙනවා. ඒවට හැමදාම වේදම් කරනවා. හැබැයි ඒ ආපදාවට ලක්නේ ඒ ඒක නිශ්චිතවම මුදල් යදවලා වෙනත් තැනකට ගෙනියලා හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැමි වැඳලා හෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ඒ හඳුනාගත්ත ඒ ප්‍රදේශය නිශ්චිතව මුදල් යදලා ඒ ජන කොට්ටාශයට හැම අවුරුද්දම පීඩා නොවන විදිහේ සාධාරණ වැඩපිළිවෙල යෝජනා වෙන්නේ නැහැ කොයි ආණ්ඩුව තුළ. අපි පුරුදු වෙලා ඉන්නවා ගිහිල්ලා සාහන බෙදලා එන්න. නමුත් මං හිතනවා අපිට මුලින්ම සහමුලින්ම ඒ කොට්ටාශ ටික හඳුනාගෙන ඔවුන් වෙනස් ස්ථානක පදිංචි කරලා ඔවුන්ගේ පහසුකම් ටික ඔවුන්ගේ ආර්ථිකය හදන්න පුළුවන් තැන හැදුවොත් සදාකාලීනව මේ ආපදා ගංවතුර ගලනකොට රත්නපුරේ යට වෙන ප්‍රදේශ වලට ආධාර බෙදන්න ඕනේ නැහැ කරුවා මතුවේ. ඒ නිශ්චිත වැඩපිළිවෙල මං හිතන්නේ නිලධාරීන් හෝ කවුරුන් හෝ ඊදාන්ත අපි බදුල්ලේ ගත්තත් මේ ප්‍රශ්නේ තියෙනවා. අපි දන්නවා නායයන්නේ ආවල් තැන කියලා. ඉතින් නායන කාලේ යාලා අයින් කරනවා. ගිල සහනට එක දෙනවා. කඩෝර වල තියෙනවා. ආයෙ ගෙනල්ලා පදිංචි කරනවා. ඊළඟ අවුරුද්ද වැස්ස එනවා. ඒතකොට නාය යනවා. ඒගොල්ලෝ පදිංචි කරනවා. හැමදාම හැම වර්ෂෙම හැම අවුරුද්දෙම කරුවා මතුවේ මේ සිද්ධ වීම සිද්ධ වෙනවා. ඉතින් මං හිතනවා බුද්ධිමත් කාශ්‍යප ඇමතිවරයෙක් කැටියට මේ කාරණේ පිළිබඳව අපි දන්නේ අපි දකින ප්‍රායෝගිකද ඒකව වැදගත්ද කියන කාරණේ මේ ඔබ ආණ්ඩුවට සාකච්ඡාතුමාට ඒක ඒ කියන සාධාරණයේ නිශ්චිතව අවසන් කරලා මං හිතනවා ආපදා කළමනාකාර අමාත්‍යාංශය හරහා දීර්ඝ කාලයක් නොවිච්ච සාධාරණ වැඩපිළිවෙල කරන්න ඔබ සූදානමක ඉන්නවද
බොහොම හොඳයි ගරු කතානායකතුමනි. දැන් ආපදාවන් වෙන ස්ථාන ආපදා කළමනාකරණ අංශය, ඒ වගේම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය ආදි ඒවා හොඳට හඳුනාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම පහත් බිම්වල ජලය ගලන්නේ ඒක සාමාන්‍ය වෙන වර්ෂාවත්, ඒ වගේම ජලාශවල තියෙන ජලය පිටාර යනකොට ගේට් වරුවම ඒක යට වෙනවා. අර පාර්ලිමේන්තුවත් යට වෙන්නේ. ඉතින් ඒ වගේ ඒවාට තාම ස්ථිර විශ්මුංසා ගන්න අමාරුයි. ඒක පහත් බිම් ඊට පස්සේ මුහුදු මට්ටම දැන් පුත්තලම දිස්ත්‍රික්කයේ මේ දවස්වල වතුර පිරලා තියෙනවා. මුහුදු මට්ටමයි පොඩ බිමයි. එහෙම ස්ථානගත කරගන්න අමාරුයි. නමුත් අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා දෙපැත්තේ පංච බඳලා ඒවා මේ කළා. දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඔය අයගම් වගේ ප්‍රදේශවල බදුල්ලෙත් එහෙම තියෙනවා නායන ස්ථාන හඳුරාගෙන තියෙනවා. ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ ක්‍රියාකාරකම් තුළ ඇති වෙන දේවල්. ඒ හඳුනාගෙන ඒ අයට අවවාද කළා තියෙනවා වෙනත් ස්ථානවලට යන්න කියලා. නමුත් මේ අය ගෙවල් හදලා දීලා වෙනත් තැනකට යව්වත් ඒ අයගේ තවත් කාරුවක් ඇවිල්ලා එතන පදිංචි වෙනවා අපව. ඉතින් මේවට මම හිතන්නේ අපි නීති අලුතෙන් ටිකක් සම්පාදනය කරන්න වෙනවා. හද නීති කොහොමද මේ ඉවත් කරන්නේ කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ අයට ඉඩම් දෙන්න හඳුනාගත්ත දැන් 2000කට ආසන්න ගානක් රත්නපුරේ තියෙනවා ඉඩම් නැහැ. මේ වාසුදේව ගරු ඇමතුමා හැමදාම අතු කරන ප්‍රශ්නයක් තමයි මේ අමාත්‍ය මණ්ඩලයේ ඒ අයට ගෙවල් හදලා දෙන්න ඉඩම් අත්පත් කරගන්න කියන එක. හුඟක් ඉඩම් තේ වතු රබර් වතු මේවා විශාල කම්පැනි වලට දීලා ඉඩමක් ලබා ගන්න අමාරුකමක් තියෙනවා. ඒ පිළිබඳවත් අපි කටයුතු කරගෙන යනවා. නැවත ඉඩම් එයාගෙන් අවශ්‍ය ප්‍රමාණය අත්පත් කරගෙන මේ අයට කටයුතු කරන්න. නිසා මම හිතන්නේ අපි ඉදිරියට මේ කටයුතු දීර්ඝ කාලයක් පවතින නොවිසඳිච්ච ප්‍රශ්න එකෙක්මනේ විසඳන්න කටයුතු කරමු.
ශාන්ත බණ්ඩාර මහත්මයා, කුෂ්කර මහත්මයාගේ ඇසීමට
කරු කතානායකතුමනි, කරු කුෂ්කර මහත්මයාගෙන් අහනවා. කරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්, දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර සහල් බඩේරිංගු මොන් සහ කෞපිය ආදිය වාර්ෂික අවශ්‍යතාවය මේ වන විට අඳුනාගෙන ඇති අතර ඉඟුරු සහ කහ බෝගයන් මෙම අමාත්‍යාංශයට අයත් විෂය පටයට අයත් නොවේ. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර සහල් මෙට්‍රික් ටන් මිලියන 2.5, බඩ ඉරිඟු 650,000, කෞපි 20,000, මුං ඇට 28,000. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර සහල් බඩ ඉරිඟු මුං සහ කෞපි බෝග ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇත. සෞභාග්‍ය දැක්මේ යටතේ ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය සඳහා භෝග වර්ග 16ක් අඳුනාගෙන ඇති අතර මෙම භෝග වර්ධනය තුළින් ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම හා මෙම භෝග ආනයනය සීමා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. අදාළ භෝග වර්ගවල නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වගා වපසරි වැඩි කිරීමට හා ඵලදායිතාවය ඉහළ නැංවීමට ගොවි මහතුන් දිරිගැන්වීම සඳහා සහන ක්‍රම යටතේ බීජ ලබා දීම, වාරි පහසුකම් සැපයීම, යන්ත්‍රෝපකරණ සැපයීම, නවීන තාක්ෂණ ක්‍රම ගොවීන් වෙත හඳුන්වා දීම, පෞද්ගලිකංශයේ සහයෝගයෙන් ප්‍රවේශ ක්‍රමය මත නිෂ්පාදන ප්‍රමාණවත්ව හා ගුණාත්මකව දියුණු කිරීම හා වෙළඳ පොලේ ස්ථාවර මිලක් සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. අවසාන එක අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මම පළමුවෙන්ම කරු ඇමතුමාට ස්තුතිවන්ත වෙමින් අතුරු ප්‍රශ්නයක් අහන්න කැමතියි. විශේෂයෙන්ම අපි දන්නවා 1978 පස්සේ ඇති වුණ විවෘත ආර්ථිකයත් එක්ක අපේ රටට විශාල වශයෙන් විවිධ භෝග වර්ග ආනයනය කරන්න පටන් ගත්තා. පසුගිය කාලවකවානුවේ අපේ මාණ්ඩු තියෙන කාලෙත් අපි දැක්කා ආයවැය කියන වෙලාවෙත්, එහෙම නැත්නම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැසීෂයේ කතා කරන වෙලාවේදී විශාල භෝග ප්‍රමාණයක් පිටරටින් අපේ රටට ගෙනත් තියෙනවා. හැබැයි අපේ රටේ හදන්න පුළුවන් දේවල් අලද ලූණුද, එහෙම නැත්නම් මේ විවිධ බඩිරිඟු විශේෂයෙන්ම ඒ ඇතුළු සහල් විශාල භෝග ප්‍රමාණයක් අපේ රටේ හදන්න පුළුවන්, ඒත් පිටරටින් ගෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපි දැක්ක පාර්ලිමේන්තුවේ තින් පිටරට කියනවා නෑ, අපි මේ ඊළඟ අවුරුදු වල ගේන්න කටයුතු කරන්නේ, අපේ රට තුල මේවා නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙලක් හදනවා කියලා. නමුත් අපි කනගාටුවෙන් උනත් කියන්න ඕනේ, එහෙම වැඩපිළිවෙලක් ඇත්තටම නෑ. හැම වර්ෂෙම පිටරටින් ගෙනල්ලා තියෙනවා අපේ රටේ වගා කරන්න පුළුවන් භෝග වර්ග. ඉතින් ඒ නිසා අපි දන්නවා සිරිමාව බණ්ඩාරනායක අපේ දිවංගත අග්‍රාමාත්‍යතුමියගේ කාල පරිච්ඡේදය තුල මේ රටේ හැම භෝගයක්ම නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම උතුරේ ජනතාව එතුමිය පිළිගත්තේ ගරු කොබ්බෑකඩුව කුෂ්කර ඇමතුමාගේ කාලේ. කාන්තාවන් බිම දිගා වෙලා ඒ කොණ්ඩේ පලසක් හැටියට දාලා අලලුණු මිරිස් වලින් මල් මාල දාලා තමයි ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පිළිගත්තේ. ඒ තරම් උතුරේ ජනතාව ඒ කුෂ්කර්මාන්තයෙන් අපේ රට විශාල වශයෙන් ස්වයංපෝෂිත වෙලා තිබුණා. ඉතින් මෙච්චර සාරවත් පොළවක් තියෙන හොඳ දේශගුණයක් තියෙන අපේ රට තුළ කුෂ්කර්ම අමාත්‍යතුමා හැටියට ඔබතුමාවත් යම් පැහැදිලි ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් හදනවාද? අපේ රට තුළ නිෂ්පාදනය කරන්න පුළුවන් භෝග වර්ග ටික අපේ රට තුළ නිෂ්පාදනය කරලා පිටරටින් ගෙන්නන එක නවත්තන්න.
ඕගරු මන්ත්‍රීතුමා, ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරේ. අපි මුලින්ම කියන්න ඕනේ පසුගිය වසර පහක කාලය තුළ අපි පිළිගන්න ඕනේ අපි පුරුදු වෙලා තියෙන යැපුම් අපනයන ආර්ථිකයකට. අපි මේ සියලු දේ පිටරටින් ආනයනය කරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේ අපේ රටේ නිෂ්පාදනය කරන්න කටයුතු කරලා නැහැ. අපේ රටේ භෝග වර්ග පමණක් නෙවෙයි, බීජ ගත්තත් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි බීජ අපි ආනයනය කරනවා. අපි අවුරුද්දකට කරු කතානායකතුමනි බිලියන 2ක් මිලියන 2000ක් වැය කරනවා බීජ ආනයනය කරන්න. මේ බීජ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා හැමදාම පුරුදු වෙලා තියෙන්නේ අපි පිටරටින් ගෙනෙලා කන්නත් පිටරටින් ගෙනෙලා හදන්නත් ඇරෙන්න අපේ රටේ නිෂ්පාදනය කරන්න පුරුදු වෙලා නැහැ. ඒ නිසා තිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ පැහැදිලිව සඳහන් කරනවා මේ යැපුඩ් නාණයන ආර්ථිකයෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයක් කරා ඉදිරි වසර පහ තුළ යන්නේ කොහොමද කියලා. ගරු මන්ත්‍රීතුමා, අපි වැඩිම මුදලක් වැය කරන්නේ ආනයනය කරන්න අල ලුණු මිරිස්. අපි ගත්තොතින් අපි 100%ක් අපේ රටේ මිරිස් නිෂ්පාදනය කරා. අපි අද 100%ක් අපි ආනයනය කරනවා. මෙට්‍රික් ටන් 50,000ක් අපි වෙලිච්ච මිරිස් ආනයනය කරනවා. ගරු කතානායකතුමනි, අපේ බලාපොරොත්තු 20-24 වෙනකොට මේ ආනයනය නවත්තන්න. ඒ සඳහා අපට බීජ කිලෝ 2500ක් ඕනේ. ඒක වගා කරන්න භූමිය හෙක්ටයාර 10,000ක් අපිට අවශ්‍යයි. ගරු කතානායකතුමනි, මම මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය මගේ ආසනේ අපි බීජ නිෂ්පාදන ගම්මානයක් පටන් ගත්තා. වර්ගඩි 150,000ක්. මේක අපේ කට්ටිය කිව්ව කරන්න බෑ කියලා. අපි දැන් අපේ රටේ ජාතික අවශ්‍යතාවෙන් 75%ක් අපි නාවලපිටිය අලුත්ගම කියන බීජ නිෂ්පාදන ගම්මානයේ බීජ නිෂ්පාදනය කරනවා. අපි දැන් මේක වගා කරන්න අපි උතුරු නැගෙනහිර ඇතුළු දැනට හෙක්ටයාර 4000ක් අඳුරගෙන තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමනි, ලබන අවුරුද්දේ අපි මේ 100%ක් ආනයනය කරපෙක 75%කට අඩු කරනවා. අපි දැන් මේක වගා කරන්න කටයුතු කරලා තියෙනවා. අවශ්‍ය බීජ ටික හදලා කටයුතු කරනවා. ඊළඟට අපි ගත්ත දින් ලුණු අපි 65%ක් ආනයනය කරනවා. ගරු කතානායකතුමනි, අපි දඹුල්ලේ දිගම්පතන කියන ගමේ බීජ නිෂ්පාදන ගම්මානය පටන් ගත්තා. අපි එක ගොවියෙකුට 125,000 දුන්නා මේ බීජ ටික හදන්න ආධාර. අපි දැන් ලංකාවටම අවශ්‍ය බීජ ටික අපි දඹුල්ලේ දිගම්පතන ගම්මානය අපි හදනවා. අපිට 100%ක් ලුණු වලින් ස්වයංපෝෂිතය කරන්න බෑ. ඉතුරු හරිය රතු ලුණු සම්බන්ධ කරගෙන අපි ඉදිරි වසර 4-5 අපි ඊළඟ වසර 4 වෙනකොට අපි ලුණු 65%ක් මේ රටේ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ අල 65%ක් අපි ආනයනය කරනවා. දැන් අපේ සීතැලිය ෆාම් එකේ අපි නිෂ්පාදනය කරපු බීජ අපි මිලියන 3 මිලියන 9 දක්වා වැඩි කරා. අපි දැන් G0 හදන්න පටන් ගත්තා. ඒ නිසා අපි අලුත් තාක්ෂණයත් එක්ක අපිට වැඩිම ආනයනය කරන අල ලුණු මිරිස් මේ රටේ නිෂ්පාදනය කරන වැඩපිළිවෙල අපි ආරම්භ කළ ඉවරයි කතානායකතුමනි. ඒ සඳහා අවශ්‍ය බීජ ටික නිෂ්පාදනය කරනවා. ඒ සඳහා අවශ්‍ය ඉඩම් අපි හඳුරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි කිරිපිටි 40-60ක් අපි ආනයනය කරනවා. අපි කිරිවලින් ස්වයංපෝෂණය වීමේ වැඩසටහන හදලා ඉවරයි. ඒ නිසා ඉදිරි වසර 4 තුළ මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු බීජ වර්ග, මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු භෝග වර්ග මේ රටේ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කළ ඉවරයි. ඒ සඳහා අවශ්‍ය බීජ හදනවා අපි මිලියන 6000ක් අපි වෙන් කරලා තියෙනවා මේ සඳහා. ඒ නිසා ඔබතුමා කිව්වා වගේම අපේ රටේ මේ සියල්ල හදන්න පුළුවන් අපිට. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපි මේ කටයුතු කරනවා කියන එක ඉදිරි වසර 4 තුර මතක් කරනවා.
ස්තුතියි. මයි දෙවුණු අතුරු ප්‍රශ්න අහන්න කලින් මම ඔබතුමා ඉතාම වැදගත් පණිවිඩයක් අපිට ලබා දුන්නේ. විශේෂයෙන්ම මේ වගේම බීජ මධ්‍යස්ථානයක් හදන්න හොඳම ස්ථානයක් තියෙනවා මගේ ආසනේ නාරම්මල බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය. අක්කර 64ක භූමි ප්‍රමාණයක් තියෙනවා. පුළුවන්කමක් තියෙනවා නම් ඒ ස්ථානෙත් ඔබතුමාගේ දෙවෙනි බීජ නිෂ්පාදන ගම්මානයක් හැටියට නම් කරලා ඒ කටයුත්ත කරන්න ජානක වක්කුමර ඇමතුමාගේ යටතේ තමයි ඒ ආයතනය තියෙන්නේ. අක්කර 64ක් විශාල භූමි ප්‍රමාණයක්, ඉතාම හොඳ විභවයක් තියෙන තැනක්. ඊළඟමයි දෙවෙනි අතුරු ප්‍රශ්නය හැටියට මම ගරු ඇමතුමනි ඔබතුමෙන් අහන්න කැමතියි. අද අපේ රටේ ගොවි ජනතාව අපිට මූණ පාන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්න අතරින් ප්‍රධානම එකක් තමයි මේ වනසතුන්ගෙන් ආහාර වලට නැත්නම් මේ භෝග වලට වෙන හානිය. විශේෂයෙන්ම මා නියෝජනය කරන දඹදෙණිය මෙතුවන කොට්ටාසෙත් කුරුණෑය දිස්ත්‍රික්කෙත් විතරක් නෙමෙයි ලංකාව පුරාම අපි දකිනවා ගොවින්ගේ විශාල මැසිවිල්ලක් තියෙනවා. අති විශාල ප්‍රමාණයක් වනසතුන්ගෙන් විශේෂයෙන්ම ඌරන් ඇතුළු ඒ රිලව් ඒ වගේ වඳුරන් ඇතුළු සත්තු ගණනාවකින් මේ විනාශය වෙන නිසා ගොවි ජනතාව දැඩි පීඩනයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අපි දිගටම කතා කරලා තියෙනවා. අපි දන්නවා අපේ හිටපු අතිගරු ජනාධිපතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා කරා. අපි හැමෝගෙම මං හිතන්නේ සියලුම දෙනා පක්ෂ ભેදයකින් තොරව මේ ප්‍රශ්නේ දිහා දකිනවා. නමුත් මේකට අපි බෞද්ධ රටක් හැටියට අපිට විවිධ ප්‍රායෝගික ගැටලුත් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ගරු ඇමතුමනි සෙවිය යුතුම තිබෙනවා. ඒ නිසා වෙනත් රටවල් වල මේ පාලනය කරන ආකාර සහ විශේෂඥ දැනුම ලබා ගන්න අමාත්‍යාංශයක් හැටියට තනියම මේකට තීන්දුව අරන් කරන්න බැයි නම් මේ සම්බන්ධව එක පැත්තකින් ජනාධිපති කාර්යසාධක බලකායක් හදලා හෝ එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ තීරින්කාරක සභාවක් හදලා ඒ අවශ්‍ය විශේෂඥයින් ගෙන්නලා ඒ පිළිබඳව වැඩපිළිවෙලක් හැදුවොත් මං හිතන්නේ අපේ රටේ ආහාර නිෂ්පාදනයේ විශාල ප්‍රමාණයක් රටත ගන්න එහෙම නැත්නම් පරිභෝජනයට ගන්න පුළුවන්කම ලැබෙනවා. වගේම ගොවි ජනතාවගේ දැඩි පීඩනය අපිට අඩු කරන්න පුළුවන් එකම ලැබෙනවා. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේවා කතා කරාට වැඩක් නැහැ. පිළියමක් ලැබෙන්න ඕනේ. ඒ නිසා ඔබතුමා මූලික වෙලා ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරලා විශේෂ කාරක සභාවක් හරිපත් කරලා විශේෂඥ දැනුම තියෙන අය ගෙන්නලා මේකට ස්ථිර සාර වැඩපිළිවෙලක් හදන්න ඔබතුමා නායකත්වය ගන්න පුළුවන්ද කියන කාරණේ මම අහන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, අපේ රටේ වනසතුන්ගෙන් වෙන හානිය සඳහා ප්‍රවාහනයේ සිදුවන හානිය ගරු කතානායකතුමනි, ඔබතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට ඔබතුමත් මේක හොඳට දන්නවා. අපේ රටේ නිෂ්පාදනයෙන් 45%ක් 50%ක් අපි නාස්ති කරනවා මේ වනසතුන්ගෙන් වෙන හානිය සහ ප්‍රවාහනයේ සිදුවන නාස්තිය නිසා. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අපි වැඩපිළිවෙලක් හදලා නැහැ. අපි දැන් වනසතුන්ගෙන් එන හානිය වැළැක්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා පළවෙනි වතාවට විශාලම හානියක් සිදු වෙනවා වල්ලලින්ගෙන්. ඒ සම්බන්ධයෙන් වෙනම අමාත්‍යවරයෙක් පත් කරලා මේ වෙනකොට විශාල කිලෝමීටර් ප්‍රමාණයක් අලිවැට හදලා ඉවර වෙලා ඒ වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. ඊළඟට ගරු කතානායකතුමනි, මෙතෙක් ගිනි අවි බලපත්‍ර දුන්නේ හෙක්ටයාර් 5කට වැඩි ගොවින්ට විතරයි. මේක මම යෝජනා කරා හෙක්ටයාර් 2 දක්වා අඩු කරන්න කියලා. දැන් ගොවින්ට අපි හෙක්ටයාර් 2 දක්වා, මොකද වල්ලූරන්ගෙන් වැඩි සතුන්ගෙන් වෙන හානිය ඉතාමත් ඉහළයි. ඉතින් ඒ නිසා අපි දැන් ගිනි අවි බලපත්‍ර අක්කර 2 දක්වා හෙක්ටයාර් 2 දක්වා ලබා දෙන්න අපි අනුමැතිය ලබා දුන්නා. ඊළඟ එක ලොකුම තියෙන ප්‍රශ්න කරු කතානායකතුමනි, මේ රිලවුන්ගෙන් වෙන හානිය. මේක අද ගෙදරක ගෙවත්තක මිරිස්පැලයක් තියාගන්න බෑ. අද ඉතාම බරපතල ප්‍රශ්නයක් මේ රිලවුන්ගෙන් වෙන හානිය. ඉතින් මේ සඳහා වනජීවි අමාත්‍යංශයත් අපි ඒකාබද්ධ කමිටුවක් පත් කරලා තියෙනවා. මේ සඳහා විවිධ යෝජනා ඇවිල්ලා තියෙනවා. මේ පිළිබඳ සාකච්ඡා කරනවා. අපිට තාම මගේ අමාත්‍යංශයට විසඳා ගන්න බැරි වෙලා තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ රිලවුන්ගෙන් වෙන හානිය. මේ සම්බන්ධයෙන් අපි දැන් විදේශ රටවල මේ පිළිබඳවත් අධ්‍යයනය කරලා කමිටුවක් කටයුතු කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් අපි කඩිනමින් මේ විසඳුමට අපි විසඳුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ ප්‍රවාහනයේ වෙන හානිය අවම කිරීමට අපි දැන් දුම්රියෙන් අපේ එළවලු ඇතුරු ආහාර භෝග ප්‍රවාහනය කිරීමේ වැඩසටහනක් අපි දැන් සකස් කරමින් යනවා. අපේ ඔබතුමා දන්නවා අපි කැප්පටිපොළ එළවලු ටික එන්න කොළඹට එන්න ආර්ථික මධ්‍යස්ථාන 4ක් කරහා එන්නේ. 4 වාරක් බානවා, ලොරි 4කට බටවනවා. මේක වෙන නාස්ති ඉතාම ඉහළයි ගරු කතානායකතුමනි. ඒ නිසා අපි ප්‍රවාහනයේදී වෙන හානිය අවම කරන්න දුම්රියෙන් අපි දැන් වෙනම කෝච්චි පෙට්ටියක් අපි දැන් ඩිසයින් කරගෙන යනවා. අපි නුවරඑළියේ සියලුම එළවලු කෙලින්ම කොළඹට එන වැඩසටහන අපි හදනවා. ඒ නිසා ප්‍රවාහනයේ වෙන නාස්තියත් අවම කිරීමට අපි වැඩපිළිවෙලක් හදලා දෙනවා ගරු
කතානායකතුමනි. විජිත හේරත් මෙතුමා ඇබ්සන්ට්. ජගත් පුෂ්කුමාර මෙතුමා
ඇබ්සන්ට්.
ෆයිසල් කාසිම් මෙතුමා ප්‍රශ්නාංක තුන දෙවන වටේ ඔබතුමාගේ විජිත හේරත් මෙතුමා සභාවට. ගරු ප්‍රශ්නාංක 4 ජගත් පුෂ්කුමාර මෙතුමා.
ගරු කතානායකතුමනි, ජාත් පුෂ්කුමාර මෙතුමා ප්‍රශ්නය.
මුදල් ඇමතුමා
සභාගත කරන ගරු කතානායකතුමනි,
ෆයිසල් කාසිම් ඇත්තුමා අධ්‍යාපන ඇමැත්තුමගේ ඇසීමට.
නායකතුමනි සභාගත කරන්න.
ඕම ස්තුතියි. රනිල් වික්‍රමසිංහ ඇත්තුමා.
ගරු කථානායකතුමනි, මේ වරප්‍රසාද ප්‍රශ්නේ ඉඩ දෙන ගැන මං ස්තුතිවන්ත වෙනවා. මං විශේෂයෙන්ම කතා කරන්නේ ඇමතිතුමන්ලා පාර්ලිමේන්තුවට තොරතුරු දෙන එක වළක්වන ගිවිසුම් ගැන. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ 43 වෙනි වගන්තියේ යටතේ ඇමතිවරු පාර්ලිමේන්තුවට සාමූහික වක් කියන්න තියෙනවා. ඒ විතරයි, ඒක අපි ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම 4 වෙනි වගන්තියේ 3 වෙනි උපවගන්තිය යටතේ පාර්ලිමේන්තුවට තමයි විශේෂයෙන්ම පාර්ලිමේන්තු කටයුතු ගැන මේ අධිකරණ බලතල තියෙන්නේ. ඒ වගේම 67 වෙනි වගන්තියෙන් කියනවා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හා බලතල සියල්ලම පාර්ලිමේන්තුව තීරණය කරන්න උවමනයි කියලා. 74 වෙනි වගන්තියේ කියනවා ස්ථාවර නියෝග ඇති කරන්න පාර්ලිමේන්තුවට බලතල තියෙනවා කියලා. මේ අනුව පාර්ලිමේන්තුවේ බලතල ආ වරප්‍රසාද පනත 1953 පනතේ යටතේ 7 වෙනි වගන්තිය යටතේ මේ පාර්ලිමේන්තුවෙන් මේ පනතෙන් ලබා දීලා තියෙන බලතල හා මේ ආරක්ෂාන් හා වරප්‍රසාද අමතරව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ කොමන් සභාවේ මන්ත්‍රීවරුන්ටත් තියෙන අයිතිවාසිකම් සියල්ලම අපිට තියෙනවා. ඊළඟට 6 වෙනි 9 වෙනි වගන්තියෙන් කියනවා මේ සියලුම වරප්‍රසාද ආරක්ෂා හා බලතල රටේ සාමාන්‍ය නීතියේ කොටසක් කියලා. shall be a part of the general and public laws. ඒ නිසා අපිට ඒ වගේම කොමන් සභාවේ තියෙන අයිතිවාසිකමුත් අපිට ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම පක්ෂයට මේ පාර්ලිමේන්තුවට තොරතුරු ලබා දෙන එක අපේ ස්ථාවර නියෝග වලිනුත් කොමන් සභාවේ නියෝග අනුවත් ක්‍රියාත්මක වෙනවා. අපේ ස්ථාවර නියෝග 31 යටතේ පොදු කටයුතු ගැන ප්‍රශ්න අගමැතිතුමාට හෝ වෙනත් ඇමතිවරයෙක්ට ඒ විෂය භාර ඇමතිවරයාට යොමු කරන්න පුළුවන්. ස්ථාවර නියෝග 32යි උපනියෝග 2 යටතේ අදාළ ඇමතිතුමා හෝ එයා එතුමා නොමැති නම් රාජ්‍ය ඇමතිතුමා හෝ නියෝජ්‍ය ඇමතිතුමා මේ සභාවේ ඉදිරිපත් වෙලා ඒ පිළිබඳ පිළිතුරු දිය යුතුයි. ඊළඟට ස්ථාවර නියෝග 34:1 කියන්නේ මේ ප්‍රශ්න අහන්නේ විශේෂයෙන්ම ඇමතිතුමා යටතේ තියෙන වැඩ කටයුතු පිළිබඳ කියලා. ඉතින් මේ පිළිබඳ කොමන් සභාවෙත් හරියටම පැහැදිලි කරලා තියෙනවා. මම ඒක ඉදිරිපත් කරන්න කැමතියි. ස්පීකර් රූලින් පාර්ලිමන්ටරි ඩිබේට් 6 series volume 278 1995-96 sessions column 609 the purpose of a question is to obtain information or press for action මම ඒක වෙනම සභාගත කරන්න ඇතුල් කරන්න. ඒ වගේම අර්ස්කින් මේ 25 වෙනි වෙලුමේ 22 කොටසේ කියනවා 521 වෙනි පිටේ at 22.11 the purpose of a question is to obtain information. ඊට අමතරව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ තේරුම් කාරක සභාව පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන පළවෙනි වාර්තාවේ කොමන්ට් මේක කියලා තියෙනවා generally speaking any act or omission which obstructs or impedes either house of parliament in the performance of its functions or which obstructs a member in the discharge of their duty is a contempt of parliament. මම ඒකත් මෙතනදී සභාගත කරනවා. ඉතින් විශේෂයෙන්ම තරු කථානායකතුමනි, මම මෙතෙන්ට කියන්න කැමතියි ශ්‍රී ලංකා රජයත් NFP ශ්‍රී ලංකා power holding සමාගමත් අතර තියෙන ගිවිසුම, the framework agreement between the government of Sri Lanka and the NFC Sri Lanka is in breach of the ministerial duty of providing information to Parliament. Among Visheshem, Atavini Vagantiya Ganaka, I draw your attention to Clause 8, confidentially and announcements. 8.1 states, for a period of 5 years, either party shall not accept with the written, with the prior written consent of the other party, disclose to any person any information. The permitted disclosures are in regard to the order of a court, arbitral tribunal, or an order, decree, regulation, or rule of any governmental authority. This clause excludes any information being provided to Parliament. It makes reference to a government authority, but Parliament is not the government. It is the legislature. There is no specific provision for information to be provided to Parliament. Therefore, the Minister cannot obtain information under this joint venture agreement for the purpose of disclosing it to Parliament. මං විශේෂයෙන්ම උසාවියෙන් ලබාගත්තේ ගිවිසුමේ කොපියක් ඒ වගේම මෙතෙන්ට සභාගත කරනවා Honorable Speaker, you in exercise of your powers as Speaker of Parliament granted under the Constitution and Parliament Powers and Privileges Act today declare the agreement to be in violation of powers, privileges and immunities of Parliament. B, relating to the terms of this agreement, any act entered into pursuant this agreement or subject matter thereof. B, relating to the business, finances, assets, liabilities, contracts, dealings, know-how, customer suppliers, process plans or affairs of the parties of this house. Then I also request you to summon the Secretary of the Treasury, directors of NFE, Sri Lanka, Power Holding, LLC and the Attorney General before Parliament. The first two have signed the agreement, so they are in breach of our powers and the Attorney General has approved it on the basis that it is legal. This is wrong. There is a distinction because it says the government, in addition to the two plants that they are doing and also supplying the calamities, 5.3, GOSL through ST could enter into a gas supply term sheet as a part of the SSP. NF will be given the right of first reply to supply LNG for any other plant that may be developed at Kerala Pitiya to operate the LNG. මම එකක් කියන්න කැමතියි LNG වුමනා නම් අපි ඉස්සෙල්ලා කතා කරා ඉන්දියාව ජපාන එක තිරුකුණාමලෙන් ගේන්න බෑ ගේන්න තියෙන්නේ කොළඹට විතරයි කොළඹ එක තැනක් විතරයි තියෙන්නේ කෙරවල පිටියට වෙන කොහාටවත් දාන්න බෑ ෆ්ලෝටින් ටර්මිනල් කැන් ඔන්ලි ගෝ ටු ද කෙරවල පිටිය එහෙනම් කෙරවල පිටිය එවනවා කියන්නේ තනි අයිතිය දෙන එක කෙරවල පිටියට ඒකයි මම විශේෂයෙන් කියන්න කැමතියි අපි මේ ගැන සාකච්ඡා කරමු we said let the first FSRU be given to the two main companies as, and once it's commercially viable, the second one can be given. And third one. It amatharu api hambantot ekak dunna. Mokada cheating illwa.
Garu mantuma obutumage varaprahada prasneeta seema unna nan
hondai agreement. Apita nomage cheene illwa egolle vishesha aarthika kalapeta api kiyuwa etendath onnan tava daanna kiyala. Dan etenta ai me aitiya denna nathuwa metent ekakata seema karoth So this is illegal and this has been, we have been led astray. So
that I can come at it later, yeah, later.
I have
later,
to tell you one thing, Honorable Speaker. Yeah. This is a matter I think you must ask the party leaders and all to express their views. Mr. Sumandiran, Honorable MP, has gone to America. He wants to be here. So maybe after the budget debate is over, give us an opportunity in December or January where we can discuss it fully. Right. Because it involves the rights of the House and these agreements cannot be valid if it violates the law, because under the law, any contract that violates the law is invalid. Thank you.
Sabhanayakatuma Piliturak Dinamad.
Garu, Itapagramatuma Laganalada Karnava, Parliamentary Devarak, Ape. විදුලි බල ඇමතුමා විසින් පිළිතුරු දීලා තියෙනවා. එනමුත් තුන්වැනි වරටත් අගමැතිතුමා හිටපගමැතිතුමා ඒ අදාළ ගිවිසුමේ පිටපතක් මෙතෙක් ලැබී නැත කියා ඔහු අතේ තිබෙන පිටපතකින් කරුණු ඉදිරිපත් කළා. ඉතින් අපි ඇමතුමාට යලිත් කාරණේ දෙන්න ඔබතුමා ඉල්ලනවා නම් පාර්ටි ලීඩර්ස් ස්පෙෂල් පාර්ටි ලීඩර්ස් මීටින් we can have a special party leaders meeting. It is good that you are raising. After all, we did not see any of the agreements that you all signed. This house was never placed with any of the agreements that have signed by the last government. We are ready to discuss and show the Honorable former Prime Minister and the party leaders the present position on behalf of the government. Sir, thank you, sir.
Thank you.
Sir, Prime Minister raised. Let us not argue on the issue. You have raised a privilege matter. Go on the privilege issue. Yeah, right, because if we go to detail or debate on the any other issue, it becomes a debate. So we are ready to discuss on behalf of the government.
Right.
You,
well, Mr. Diamant.
That this agreement violates the privileges, powers and immunities of this house. That's all that you can rule on. Thereafter, if you say it violates it, then it's an illegal contract. You have to come into a new contract. I only want
exactly
the
exactly that is what the honorable
rights of the house. Secondly, yeah. I led to the fact that we've been told there is no monopoly. But I pointed
so we'll
out
take
to
it
you
up at a debate.
What to do. So party leaders are all right, but if any other member wants to express their views, you may have to have a session on the
definitely
house.
Definitely.
So that so we can decide later. I don't mind. Once Mr. Sumandiran comes, we'll decide whether the party leaders can decide whether they meet or the house meets. Because some of these people who want to speak are not members of the registered party on which they contested. So they may also want to give their views.
Right. Better we have it. ඔව් ලක්ෂණ කිරියල්ද මිස්ටර්
ගරු කතානායකතුමනි අපේ රටේ ව්‍යවස්ථාව අඩුවත් පාර්ලිමේන්තු වරප්‍රසාද අඩුවත් මන්ත්‍රීවරුන් ඉල්ලන තොරතුරු ආණ්ඩුව බැඳිලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. එතකොට දැන් මේ යුගධර්ම කිවිසුමේ එක වගන්තියක් තියෙනවා මේක කවුරු ඉල්ලුවත් දෙන්නේ නැහැ කියලා. එහෙම ඉතින් බග ඔබතුමාට කියනවා වරප්‍රසාද කමිටුවට මේක ඉක්මනට ගන්න. මොකද මේක තීරණාත්මක කිවිසුමක් ආණ්ඩුව ජාත්‍යන්තර කිවිසුම අස්සක් කරනකොට තොරතුරු කාටවත් දෙන්නේ නැහැ කියලා කිවිසුම අස්සක් කරන්න බෑ පාර්ලිමේන්තුවට දෙන්න ඕන.
Right. So we'll take that. Right. වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා අසංක නවරත්න මැතිතුමා. අසංක නවරත්න මැතිතුමා.
කතානායකතුමනි මාබොටුවන ශ්‍රී පියරත්න නාහිමි සුවසේන පදනම සංස්ථාගත කිරීමේ පනත් පෙට්කුම් පත මම ඉදිරිපත් කරමි.
යෝජනා ඉස්තර කරන්න.
කතානායකතුමනි එම යෝජනා මම ඉස්තර කරනවා.